சகஜாவு சந்தகா ரஸ்ன திபினவானம் ඉදිරිපත් කරන්න. ඒ වගේම භාවනාමය අත්දැකීම් බෙදාගන්නට අවශ්‍ය නම් ඒටත් අවස්ථාව ප්‍රශ්නේ මොකද්ද?
ප්‍රශ්නේ දැන් සක්මන් කරන ගමන්ම ශරීරයේ අපි යම් කිසි කසන දෙයක් හරි මොකක් හරි දෙයක් වෙනකොට අපි අදිය තියෙන යනවා ඒකත් වෙනවා කසන එකක් වෙනවා. එතකොට අපි අදිය කියන එක අප මට හිතෙන දෙකම එකල වෙන දෙයක්ද? එතකොට කසනවා දැන් කසනවා නම් අපි සිහිය තියෙන කසන එකටනේ. එතකොට ඒ කසන එකයි යන ගැම්මත් යනවා. එතකොට අපි සිහිය අසහියන්නේ ඒ වෙලාවේ යන්නේ.
ශරීරයට සිතින් දෙන අනානුව තමයි ශරීරය කටයුතු කරන්නේ. ශරීරයට මොන නිසා එයාටම හිතිලා කරන වැඩ කරන කාර්යයන් බොහොම ටිකයි තියෙන්නේ. අනක් දුන්නොත් තමයි ශරීරය බොහෝ විට ක්‍රියාකාරී වෙන්නේ. දාතක් ඔසවන්න කියලා මෙහෙම හිතුවොත් තමයි අත ඔසවන්නේ. හිතුවේ නැත්නම් ඒ අත ඉස්සෙවෙන්නේ නැහැ. ඉතින් අත ඔසවන්න කියලා ඒ ශරීරයට හිතින් අනක් දෙන එක තමයි චේතනා කියලා කියන්නේ. ඒ වගේම ඔසවලා තියෙන අතක් දැන් පහලට දාන්න කියලා අනක් දුන්නාම ඒ අත පහලට දාන පහලට වැටෙනවා. දැන් පහලට දාන්න කියලා හිතුවහම අත පහලට වැටෙනවනේ. ඊට පස්සේ දිගටම අපි හිතන්න ඕනේ අත පහලට දාන්න ඕනේ දාන්න ඕනේ දාන්න ඕනේ කියලා. අර මුල් චේතනාව ඇති වුණාම ඊන් පස්සේ ඒ ක්‍රියාව ශරීරේ සම්පූර්ණ කරනවා. ඒ වගේ ඇවිදින කොටත් ඒ පාදයක් ඔසවනවා, තබනවා, ඉදිරියට යනවා. දැන් එහෙම අනන්ත දුන්නාම ඒ යන සම්පූර්ණ කරනවා ශරීරය. ඒ දසමෙන් දසමෙට සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරයට අපි චේතනා ඇති කරගන්න ඕනේ නැහැ. දැන් එහෙමනම් ඕනේ කිසිම වැඩක් අපිට කරන්න බැරි වෙනවා. මොනම දෙයක්වත් කරන්න බැරි වෙනවා. එහෙම මේ තප්පරෙන් තප්පරේ දසමෙන් දසමෙටම චේතනා ඇති කරගෙන හිතන්න ඕනේ. ඉතින් එහෙම නෙමෙයි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ එකණක් දුන්නාම ඒ අනේ බලේ තියෙනකල් ශරීරයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් යන නැවත වෙනණක් දුන්නොත් ඊට පටහැනියණක් දුන්නොත් ඉදිරියට යන්නයි පිටිපස්සට යන්නයි යන එහෙම දුන්නොත් ශරීරයට උණවත් කරගන්න බැරි වෙනවා. දැන් ඉදිරියට යන්න කියලා අනක් දීලා ඒ යන අතර ඉතින් යන තියෙනකල් ශරීරය යනවා. අපි එහෙම කිව්වහම කාලයක් එක්කනේ මිනිත්තු 5ක් විතර ඇවිදිනවා. නැත්තම් අර පේන බිත්තිය ළඟට ඇවිදිනවා. එහෙම චේතනාවක් යටිහිතේ තියෙනවා. ඉතින් ඒ චේතනාවට අනුව ශරීරය ගමන් කරනවා. එහෙම යන අතර ඕනනම් කෙනෙකුට මේ ඇවිදින ගමන්ම වම් පැත්ත බලන්නත් පුළුවන්, දකුණු පැත්ත බලන්නත් පුළුවන්, ආපසු බලන්නත් පුළුවන්, උඩ බිම් බලන්නත් පුළුවන්. ඇවිදින එකත් වෙනවා. එතන ඔන්න තව චේතනාවක් ඇති කරගත්තා. නිකම්ම බෙල්ල හැරෙවෙන්නේ නැහැ වමට හෝ දකුණට. චේතනාවක් ඕනේ. තමන්ට ශබ්දයක් ඇහුනොත් අනපේක්ෂිත ඒ ශබ්දය ඇහුණු දිශාවට අපි ශනිකෝම හිස හරවනවා. ඉතින් අපි හිතනවා මේ ශබ්දය ඇහුණු නිසා හිස හැරුණේ කියලා. ඒ ඇහුණු නිසා නෙමෙයි, ඒ ගැන හිතපු නිසා. චේතනාවක් ඕනේ. ඒ චේතනාව බොහොම ශනිකව ඇති වෙනවා. චේතනාවත් එක්කම අපි ඔළුව හරවනවා. හැබැයි දැන් ඔළුව හැරවීම මේ ඇවිදීමට බාධාවක් නැත්නම් ඇවිදීම දිගටම යනවා. එකක් අනිකට බාධාවක් නොවේ නම්. හැබැයි බාධාවක් නම් දැන් අපි ඔළුව හැරෙව්වහම මේ දේ හරියට පේන්නේ නැත්නම් ඒ සද්දේ කවුද කළේ මොකද්ද ඒක පේන්නේ නැහැ. දැන් තව ඉස්සරහට ගියොත් කොහොමද පේන්නේ? ජනේලේ පහ වෙනවා. එහෙමනම් අර ඒ ශබ්දය පිළිබඳ අපිට දැනගන්න තියෙන ඕනෙකම වැඩි නම් අන්න එතකොට ඇවිදීම නවතිනවා. දැන් නැවතිලා බලනවා තවත් ඕනෙකම. සමහරට ඒත් පේන්නේ නැත්නම් අඩියක් දෙකක් ආපස්සට ඇවිල්ලා බලනවා. හැබැයි එකක් අනිකට බාධාවක් නෙවෙයි නම් ඒ චේතනා දෙකම ක්‍රියාත්මක වෙනවා. ද්‍රැංග කසන එකක් වෙනවා, ඇවිදීමක් වෙනවා. එතකොට සිහිය තියෙන්නේ ඇඟ කැසීමට. මොකද ඒ අලුත් චේතනාවට තමයි සිහිය තියෙන්නේ. එතකොට ඇවිදින බවත් පසුබිමින් වගේ දැනීමක් තියෙනවා. මේ ඇවිදින ගමනුයි මා ඔළුව හරවන්නේ, ඔළුව කසන්නේ ඇවිදින ගමන් කියන. ඉතින් ඒ සිහිය හොඳයි. ඒ සිහිය ඇති. ඒ සිහිය ප්‍රමාණවත්. ඇවිදින බව දැනගෙන ඇවිදින ගමන් තමයි මේ දේ කරන්නේ. තනියම නම් සක්මන් භාවනාව කරන්නේ නවත්තන්න. ඇවිදීම සම්පූර්ණයෙන් නවත්තලා ඒ අනිත් කාර්යය කරන්න. බලන්න ඕන දෙයක් තියෙනවා නම් බලන්න, කසන්න ඕන නම් ඔළුව කසන්න. ඒක සම්පූර්ණයෙන් නවත්තලා ඇවිදීම නවත්තලා. ඒත් ඒ කටයුත්තෙන් පස්සේ නැවත අලුත් චේතනාවක් ඇති කරගන්න සක්මන් කරන්න ඕනේ කියලා. දැන් එක පැත්තකින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හරි කම්මැලි වැඩක්. මේ විදිහට වැඩ කිරීම හරිම කම්මැලි උදාසීන දෙයක්. එක වෙලාවක එක වැඩයි කරන්නේ. එහෙම කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ එක වෙලාවේ වැඩ දෙක තුනක් කරලත් කාලය මදි තිබෙන්නේ. දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. ඉතින් එක වෙලාවක එක වැඩක් විතරක් කළොත් එහෙම ජීවිතයේ වැඩවලින් 5%ක්වත් කරගන්න බැරි වෙයි කියලා. එහෙම බැලුවොත් ඒක ගණිතයේ මේ පැත්තෙන් නම් ඇත්ත. ඒ ගණිත පැත්තෙන් කාලයයි වැඩයි එක සමානුපාතික කරලා බැලුවොත්. හැබැයි ප්‍රායෝගිකව ඊට වැඩිය වෙනස් තත්ත්වෙ. එක වැඩක් එක වෙලාවෙ කරන්න, එක වෙලාවක එක වැඩයි. එහෙම පුහුණු වෙනකොට සමහර විට වැඩිපුර කාලයක් ගත වෙනවා වගේ දැනෙයි. හැබැයි අවසාන වශයෙන් බැලුවාම කාලය ඉතිරි වෙනවා. මේ සිහිය කාලය නාස්ති කරන්නේ. සිහිය කාලය කාදමන්නේ. අසිහිය තමයි හැම විටම කාලය කාදමන්නේ. කාලේ විතරක් නෙමෙයි අසිය හැම දෙයක්ම විනාශ කරනවා. ධනෙ විනාශ කරනවා. කිසියම් වූ ධනයක් නිර්පරාදේ නාස්ති වුණා නම් ඒ නාස්ති උනේ සිහිය නිසා නෙමෙයි, සිහිය නැතිවීම නිසා. ඕනෑම දෙයක්, ආහාරයක්, ඇඳුමක්, වෙන වාහනයක්, ගෘහ භාණ්ඩයක්, පැන්සලක්, පෑනක්, කුමක් හෝ විනාශ වුණා නම් නිර්පරාදේ ඒ විනාශ උනේ ඒ වෙලාවේ සිහිය තිබුණ නැති නිසා. සම්බන්ධතා නැති වුණා නම්, බිඳ වැටුණා නම්, එහෙම වුණේ සිහිය තිබුණු නිසා නෙමෙයි, සිහිය නැතිවීම නිසා. සිහිය නැතුව කියපු දෙයක් කරපු දෙයක් නිසා තමයි ඔය හැම සම්බන්ධතාවයක්ම බිඳ වැටුණා නම් හැම සතයක්ම විනාශ වුණා නම් විනාශුනේ ඒ වෙලාවේ සිහිය තිබුණේ නැහැ. ඒ අනවශ්‍ය දේ මිලේට ගන්න. කාලයත් ඒ වගේ. සිහිය නැති නිසා අපි මේ කාලය අනවශ්‍ය විදිහට නාස්ති කරනවා අවශ්‍ය දෙයට නෙවෙයි. අනවශ්‍ය දෙයට. එතකොට කතාව ගත්තත් ඒ වගේ. දැන් කතාවට යන කාලය බැලුවොත් ඒ කතාව නිසා වැය වෙන කාලය එයින් කොපමණ ස්වල්පයක්ද ඇත්තටම අවශ්‍ය කතා බහ කරන්න. හිතන්න යන කාලය ගත්තොත් ඊට වැඩි. වැඩිපුරම කාලය යන්නේ හිතන්න. ඉතින් හිතන්න අවශ්‍ය දේ තියෙනවා. නමුත් වැඩිපුර අපි හිතන්නේ අනවශ්‍ය දේ. එක දෙයක් ගැන කී වාරයක් හිතලා ඇද්ද? නමුත් ඉවරයක් නැහැ. මේ සිහිය අවසාන වශයෙන් ඔබට කාලය ඉතිරි කරනවා. ඒ නිසා තමයි සිහිය කෙනෙකුට විවේකයේ දෙන්නේ. ඒ අවිවේකී කියලා කියන්නේ වෙලාවක් නැහැ, වැඩ වැඩි, කාලය නැහැ. දර ගොඩ ගැහුණු වැඩ ගොඩක් තියෙන. කාලේ නැහැ. දර මේ தත්වේ ජීවිතේ පුරාම තියෙන. අන්තිමට මැරෙනකොටත් කරපු දෙයක් නැහැ. නමුත් කරගන්න හිතපු දේවල් මහා රාසියක් බලාපොරොත්තු විදිහට බිඳ වැටුණු සීන විදිහට මරණයේ ඉදිරියේ තියෙනවා. නම් සිහියේ ඊට වැඩිය සම්පූර්ණයෙන් වෙනස් ජීවිතයක් තමයි කෙනෙකුට දෙන්නේ. ඒ නිසා මේ හිමිහිට වැඩ කිරීම, එක වෙලාවක එක දෙයක් කිරීම වාසියක් මිස අවාසියක් නෙමෙයි. ඒ මොහොතේ බැලුවොත් නම් ඒක අවාසියක් වගේ පෙනේ. නමුත් දීර්ඝකාලීනව බැලුවොත් ඒ වාසිය. එයින් මේ කායික සෞඛ්‍ය ඉතිරි වෙනවා. නිරෝගී වෙනවා. ඒ සෞඛ්‍ය දිනු වෙනවා. මේ මීට වැඩ කිරීම තුලින්, එක වෙලාවක එක දෙයක් කිරීම තුලින් කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ, නිරෝගී වෙනවා මිස. නමුත් කලබලෙන් හදිස්සියෙන් එක වෙලාවේ වැඩ දෙක තුනක් එකකට ඔළුවේ යනවා, තව එකකටත් යනවා, තවත් එකකටත් යනවා. දෙයටනේ ආතතිය කියන්නේ. එතකොට මේ හදිස්සිය නිසා කොපමණ කායික ආබාධ ඇති වෙනවද? අනතුරු විතරක් නෙමෙයි. අතුරු ගත්තොත් නම් 100%ක්ම අනතුරු වෙන්නේ අසිය නිසා. අනතුරුත් එක්ක වෙන අනිත් සෞඛ්‍ය ප්‍රශ්න දිහා බැලුවහම ඉන් කොහෙද කාලයක් ඉතිරි වෙන්නේ? ඊට පස්සේ කාලයේ ජීවිතෙන් බලන්න කොපමණ වෛද්‍යවරු ළඟ වැය කරනවද? ඊළඟට රෝහල් වල, ඔසුසැල් වල 100%ක්ම නිරෝගී වෙන්න පුළුවන් කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඉතර කොහෙන්ද කාලේ ඉතිරි වෙලා තියෙන? කලබලෙන් වැඩ කළා කාටද කාලේ ඉතිරි වුනේ? අනවශ්‍ය විදිහට අනවශ්‍ය දේවල් වලට ඒ තමන් ඉතිරි කරගත්තා කියලා හිතන කාලේ කැප කරන්නට වෙනවා. රදීම් වෙනව අඩුයි හිමිහිට වැඩ කරනකොට, සිහියෙන් වැඩ කරනකොට. අත්වැරදීම් අඩුයි. අමතක වීම් අඩුයි. අමතක වීම් නිසා සහ අත්වැරදීම් නිසා අපට නැවත පිළිසකර කරන්න වෙන, රෙපයා කරන්න වෙන දේවල් වලට කොපමණ කාලයක් යනවද? යමක් කියවනකොට හෝ අහනකොට ඒ මොහොතේ හොඳ සිහියක් තිබුණොත්, හොඳ අවධානයක් තිබුණොත් එක වතාවක් ඇහෙනකොටම මේ ඇහුනේ මොකද්ද, කියෙව්වේ මොකද්ද ඔළුවට යනවා. හැබැයි අවධානයේ භාගෙත් නම් තියෙන්නේ භාගයයි ඔළුවට යන්නේ. අවධානයේ වැඩ දෙක තුනකට යමුලා තිබ්බනම් ඒ පංගුවක් විතර, තුනෙන් පංගුවක්, හතරෙන් පංගුවක් විතර තමයි අර කියපු දේ තේරෙන්නේ. එතන ආයි ආයි කියවන්න වෙනවා. ආයි තහන්න වෙනවා මොකද්ද කිව්වේ කියලා. කාර්යක්ෂමතාවය, කල්යාණ මිත්‍රවරුනි, කාර්යක්ෂමතාවයේ සිහිය විසින් බොහෝම දිනු කරන කාර්යක්ෂමතාවය. හැබැයි ඒක අපිට පේන්නේ නැහැ. අපි මේ හිතන විදියට අනුව නම් ඒකේ අනිත් පැත්ත වගේ බොහොම කම්මැලි, ඒකාකාරී, පසුගාමි. නමුත් ඇත්තේ නෙමෙයි. මනස බොහොම කාර්යක්ෂමයි. බොහොම ඉක්මනට යමක් තේරුම් ගන්න පුළුවන්. ශනිකව යමක් තේරුම් ගන්න පුළුවන්. ශනිකව ගතියට හොඳම තීරණේ ගන්න පුළුවන්. එනිසා පුහුණු වෙන්න පුහුණුවක් විදියට හැකි සෑම විටම, හැම විටම නෙමෙයි, හැකි සෑම විටම එක් වෙලාවක එක දෙයක් කරන්න. ඒ කලාවක්, ඒ කුසලයක්. දැන් අපි හිතමු මේ වෙලාවේ මා කතා කරනවා මේ කල්යාණ මිත්‍ර පින්නතුන් ඇහුම්කන් දෙනවා. අපි එහෙම හිතමු. එහෙමද වෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ඊට මා සම්පූර්ණ අවධානය යොමු කළ යුත්තේ මේ කතාවට, මා කියන දෙයට. ඒ සිහියෙන් කළ යුතුයි. ඒ සිහිය නැති වුණ ගමන් අසිහිය මොනවා කියනවද දන්නේ. සමහරට ඒ අදාළ කාරණේට සම්බන්ධ දෙ නොවෙන්න පුළුවන්. ප්‍රශ්නේ මතක නැහැ. කලින් මොනවද කිව්වේ දන්නේ නැහැ. ඒතර කලින් කියපු දෙයට සම්පූර්ණයෙන් පටහැනි දේවල් කියවෙන්න පුළුවන්. මෙතෙන්ට වැදගත් නැති දේවල්, අදාළ නැති දේ, අනවශ්‍ය දේ. ඒ වගේම දැන් මේ පින්නතුන් නැහුම්කන් දෙනකොට ඒ සිහිය තියෙන්න ඕන. කියන කෙනාට විතර සිහිය තිබ්බට මදි. සවන් දෙන්නා සිහියෙන් සවන් දිය යුතුයි. එනිසා ඔය ධර්ම දේශනේ සහ ධර්ම ශ්‍රවණයේ කියන එක නිකම් මොනවා හරි කීමයි, ඔය ආගෙන සිටීමයි නෙමෙයි. ඊට වඩා බොහොම ගැඹුරු දෙයක්, ඊට වැඩිය මේ උත්සාහයෙන් වීරියෙන් කළ යුතු දෙයක්. බණ කීමත් බණ ඇසීමත් දෙකම. හිත ශ්‍රවණය පමණයි කළ යුත්තේ. ශ්‍රවණය පමණයි. ඒතර මුළු හිතින්ම ඇහුම්කන් දෙන්න පුළුවන්. මුළු හිතින්ම. හිතේ කොටසකින් නෙමෙයි, අංශුවකින් නෙමෙයි, සමස්ත මනසින්ම ශ්‍රවණය කළ හැකි. ඒ සමස්ත මනසින්ම කරන ශ්‍රවණයකින් තමයි අවශෝෂණයක් සිද්ධ වෙන්නේ. ඒ පණිවිඩයක් ජීවිතයක් ඇතුළට අවශෝෂණය වෙන්න නම් මුළු හිතින්ම ඇහුම්කන් දෙන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ අර අනිත් වෙන වෙන වැඩ කරන මනස් සිත් අර දේ ප්‍රතික්ෂේප කරන. ඒ සිත් වල හැපිලා ආපහු යන ඇතුළට යන්නේ. මොකද ඒ හිත් වෙන දේවල්නේ කරන්නේ. ඒතර බොහොම පොඩ 100ට එකක් විතර තමයි අපේ අභ්‍යන්තරගත වෙලා තියෙන්නේ. එහෙම 100ට එකක් අභ්‍යන්තරගත වෙලා වැඩක් නැහැ. සමස්ත පණිවිඩේම ජීර්ණය වෙන්න ඕනේ. සමස්ත පණිවිඩේම අවශෝෂණය වෙන්නට ඕනේ. ඒ නිසා කල්යාණ මිත්‍රෝනි, අපි ওই සක්මන් භාවනාව කරනකොට හිමීට ඇවිදිනවා. බොහෝම හිමීට වටපිට බලන්නේ, බිම බලාගෙන. එය පුහුණුවක්. පැහැදිලිව තේරුම් ගන්න, ඒ පුහුණුවක්. එහෙම ඉන්න නෙමෙයි මේ ජීවිතේ පුරාම ওই විදිහට ඉන්න නෙමෙයි. මේ කොතනින් හරි පටන් ගන්න ඕනේ. මේ මේචල් කරන්න බැරි අකීකරු දඟකාර හිත තමන්ගේ වසඟයට ගන්න පාලනය කරගන්න හසුරවා ගන්න ගන්න උත්සාහයක්. ඉතින් මේක එකපාරට මේ හිතට ඔහොම ඉන්න කිව්වට ඉන්නේ නැහැ. එයාට ඒක ඇහෙන්නේත් නැහැ. මේ හිතට අපිට බෑ එකපාරට අත ගහන්න. මේ ශරීරය හරහා අපි මනස පුහුණු කරනවා. මේ කරන්නේ මනස පුහුණු කිරීමක්. ඇවිදින්න ඉගෙන ගන්නව නෙමෙයි අපි. එහි ඉගෙන ගන්න දෙයක් නැහැ. අර දුවන හිත, කලබලකාරී හිත, ආතතියෙන් පිරුණු හිත, හදිස්සි හිත. ඒ හිත පුහුණු කරනවා සංසුන්ව යමක් කරන්න. නොකර ඉන්න නෙමෙයි. මුකුත් නොකර සංසුන්ව ඉන්න නෙමෙයි. එහෙම අවශ්‍ය වෙලාවක එහෙමත් ඉන්න පුළුවන්. කිසිවක් නොකර සංසුන් ඉන්න පුළුවන්. දැන් සක්මන් භාවනාවේ පුහුණු වෙන්නේ ඊට වෙනස් දෙයක්. අපි ඇවිදිනවා. කොහොමද සංසුන් හිතකින් ඇවිදින්නේ? වර්තමානයේ ඇවිදින්නේ කොහොමද? ඉතින් මේ මනසයි පුහුණු කරන්නේ. ශරීරය හරහා මනසට කරන ආමන්ත්‍රණයක් සක්මන් භාවනාව කියන්නේ. දෙපා වලින් පටන්ගෙන පටන් ගන්න පා දෙකෙන්. හැබැයි ආමන්ත්‍රණය මනසින් තමයි නවතින්නේ. ඒක පුහුණුවක්. එහෙම මනසක් අපි හදාගත්තේ නැත්නම් ධර්මාවබෝධයක් නම් ඉතින් අපිට වෙන එකක් නැහැ. භාවනා කරාම හිත සංසුන් වෙයි. පාඩල ටික වෙලා භාවනා කරාම හිතක් සංසුන් වෙයි. ඒ සංසුන් භාවයේ ටික වෙලාවක් තියේ. නැවත නොසංසුන් වෙයි. ආයත් භාවනා කරාම ආයත් සංසුන් වෙයි. මේ එහෙම යයි. නමුත් අපිට අවබෝධයක් වෙන්නේ නැහැ. අවබෝධයක් ඇති වෙන්නට නම් මනස ඒකාග්‍ර විය යුතුයි. ඒකාග්‍ර. ඒකාග්‍ර කියන්නේ එක කෙලවරයි. කෙලවරවල් ගොඩක් නැහැ මනසට. ඒ අහුමුළු වල වෙන වෙන වැඩ මනස කරන්නේ නැහැ. එක එක මුල් එක එක වැඩ. එකයි. එක මුල්ලයි. එක අගයි. එක වැඩයි. ඒක තමයි ඒකාග්‍ර කියන්නේ. එබඳු ඒකාග්‍රතාවයක් අවශ්‍යයි අවබෝධය සඳහා. අවබෝධය සඳහා, ප්‍රඥාව සඳහා. එහෙම නැත්නම් අපිට හරියට යමක් තේරෙන්නේ නැහැ. සිදුවෙන දේ හරියට පේන්නේ නැහැ. කෑල්ලයි පේන්නේ. සමස්ත සිදුවීමෙන්ම කැබැල්ලයි, කොටසයි අපිට පේන්නේ. අපි මේ පුංචි කොටසින් සමස්ත සිදුවීම ගැනම නිගමනයකට එනවා. ඒතර මේ නිගමනය ඇත්තක් නෙමෙයි, අනුමානයක්. අපේ අනුමානය සංකල්පයක්. යථාර්ථයක් නෙමෙයි. නෑ, හැම සිදුවීමක් එක්කම මුළුමනින්ම ජීවත් වෙන්න. හැම සිදුවි හැම සබ්දයක් එක්කම සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න. භාගෙට කාලෙට නෙමෙයි. සතම එක පුහුණුවක්. දැන් ආනාපාන සතියෙදිත් ඒ පුහුණුව අපි ගන්න. ඒ ආස්වාසයත් එක්ක සම්පූර්ණයෙන්ම ඉන්නවා ඒ වෙලාවේ. සම්පූර්ණ තමයි. සම්පූර්ණ පැවැත්මම ජීවිතේම මනසම ඒ මොහොතේ සිදුවෙන ආස්වාසයත් එක්ක ඉන්නේ. එයාට වෙන වැඩක් නැහැ. වැඩ දෙක තුනක් කරන්න යන්නේ නැහැ. ආස්වාසයේදිත් ඒ වගේ. කල්‍යාණ මිත්‍රවරුනි, අපේ ජීවිතේ බිඳිලා තියෙන්නේ. බිඳිලා. බෙදිලා බිඳිලා විතරක් නෙමේ බෙදිලා සමගියක් නැහැ දෙදෙනෙක් අතර විතරක් නෙමේ අභ්‍යන්තර වශයෙන් ගත්තාම පෞද්ගලිකව ගත්තත් අභ්‍යන්තරේ සමගියක් නැහැ සමාදානයක් නැහැ එක එක කෑල්ල එක එක වැඩ කරන්නේ හිතේ හිත කෑලි කෑලි වලට කැඩිලා බිඳිලා බෙදිලා වෙන් වෙලා ඉතින් එක කෑල්ලකට අතීතය මතක් කරන්න ඕනේ තවත් කොටසකට හෙට ගැන හිතන්න ඕනේ තවත් කොටසකට ගෙදර ගැන තවත් කොටසකට භාවනාව ගැන තවත් කොටසකට රස්සාව ගැන තවත් කෑල්ලකට මීට කලින් කරපු භාවනාව ගැන ඉතින් මේ බලන්න කොපමණ වැඩ කරනවද හිත මේ එකක් අතරවත් සමගියක් නැහැ එක්කෙනෙක් කරන වැඩේට අනිත් එක්කෙනාගේ උදව්වක් නැහැ. එයා වෙනම වැඩක් පටන් ගන්නවා. ඒ නිසා මේ එක වැඩක්වත් මනසට ඉවර කරන්න බෑ. ඉවර කරන්න දෙන්නේත් නැහැ. බාගෙට පටන් ගත්ත වැඩ ගොඩාක් ගොඩ ගැහිලා තියෙනවා මිසක් මනස ඇතුලේ ඉවර කරපු වැඩක් නැහැ. ඉවර කරන්න දෙන්නේ නැහැ. තව සිතිවිල්ලක් ඇවිල්ලා වෙන වැඩකට ඇදගෙන යනවා. අර වැඩේ බාගෙට මේ මනසට තමයි කියන්නේ විසිරුණු මනස, බිඳුණු මනස, බෙදුණු මනස, අසමාහිත මනස, සමාධිගත නොවුණු මනස. මේ මනස එහෙම්ම තියාගෙන මොනවා කියෙව්වත් මොනවා ඇහුවත් මොනවා හිතුවත් එයින් මේ ගැඹුරු අවබෝධයක් අපට ඇති වෙන්නේ නැහැ. මුලින් මේ මනස එකතු කර ගන්න ඕනේ. මේ ඔක්කොම කෑලි ටික එකට එකතු කරලා ආපහු මේ තනි මනසක් අපි හදා ගන්න ඕනේ. ඒ තමයි ඒකාග්‍ර මනස කියන්නේ එක් මනසක්. දැන් 100ක් 1000ක් 10000ක් විතර මේකේ කෑලි කෑලි. ඒක එක කෑල්ල වෙන වෙනම වැඩ කරන්නේ. අනිත් කොටසට විරුද්ධව. ඒක ඉවසීමක් ඕනේ. භාවනා කරන්න ඉවසීම ඕනේ. හදිස්සි වෙලා බෑ. එක සිතිවිල්ලකට යමක් කරන්න ඕන වුණාම අපි යාට ඇහුම්කන් දීලා යාට ආදරයෙන් කරුණාවෙන් කියනවා. එන්න මේ පටන් ගත්ත වැඩේ අපි ඉවර කරමු. පටන් ගත්තේ මොකද්ද ඇවිදින්න. ඒ ඇවිදලා ඉවර වෙලා ওই වැඩේට යන්න. පටන් ගත්තේ හුස්ම ගැන සිහියෙන් ඉන්න අපි ඒ වැඩේ ඉවර කරමු. තාම ඉවර වෙලා නැහැ. ඉවර කරමු. එතකොට ඒ මෘදු බව සහ ඉවසීම ඕනේ. සිතිවිලිත් එක්ක හරඹයක් පටන් ගන්න බෑ. ඉවසීම ඕනේ. ත්‍රිවසීමෙන් සහ කරුණාවෙන් අපිට පුළුවන් මේ මනස ආයේ සමගි කරන්න. අතර එක සිතිවිල්ලක් අනෙක් සිතිවිල්ලට ඉඩ දෙනවා. විරුද්ධව යන්නේ ආවගේ වැඩේවා කරගන්න කියලා ඒ සිතිවිල්ලත් ඇවිල්ලා උදව් වෙනවා. ඉතින් එහෙම එහෙම පුහුණු වුණාම සමස්ත මනසම එක මිටකට ගන්න පුළුවන්. ඒතර මනස ඔබට එරෙහිව යන දෙයක් නෙමේ තවදුරට. දැන්ට නම් එහෙම නෙමේ. දැන් අපේම හිත තමයි අපිට විරුද්ධ. වැඩිපුරම අපිට විරුද්ධකම් කරන්නේ අපේම හිත. ඒ බඳු සතුරු මනසක් මිතුරු හිතක් බවට පත් කරගන්න පුළුවන්. ඒක තමයි ලකෝම ප්‍රාතිහාරය. මේ ලෝකේ ප්‍රාතිහාරය තියෙනවා නම් ඒයින් ලොකුම ප්‍රාතිහාරය තමයි හිත තමන්ගේ අතට ගැනීම. සිතෙහි වහලෙකු හිතෙහි ස්වාමියා බවට පත් වීම. ඒ තමයි ලකූම ප්‍රාතිහාරය. සිහියෙන් කරන්නේ ප්‍රාතිහාරය. වෙන කිසිම දෙයකින් ඒ ප්‍රාතිහාරය කරන්නට බෑ. කිසිම දෙයකින් බෑ. සිහියෙන් කළ හැකි දෙයක්. එතකොට ඒක පුහුණුවයි අපි ওই සක්මන් භාවනාවෙන් ආනාපාන සති භාවනාවෙන් කරන්නේ. ඒ තේරුම් ගන්න. එතකොට ජීවත් වෙන්න ඒ මොහොතේ තමන් කරන දේත් එක්ක සම්පූර්ණේම ආහාරයක් ගන්නව නම් ඒත් එක්ක සම්පූර්ණයෙන් ඉන්න. සිතවිලි අවශ්‍ය නැහැ. සම්පූර්ණයෙන් ඒ දැහෙන රහත් එක්ක. ඒ කරන විකීමත් එක්ක. ඇනීමත් එක්ක. සම්පූර්ණයෙන් ඉන්න. අනේ විට කෙනෙකුට දැනේවි ජීවත් වෙන බව. ඔය ජීවත් වෙනවා කියලා අපි කිව්වට ඒක වචනයක් විතරයි. අපිට ජීවත් වෙනවා කියන එක දැනිලා නැහැ. එන්න ලොකු දුකක් ආවම අපිට ඒ දුක දැනෙනවා. හැබැයි ඒ ජීවත් වීම නෙමෙයි දැනෙන්නේ. මොකද අපි ජීවත් වෙලා නැහැ. ජීවත් වෙනවා දැනෙන්න ජීවත් වෙන්න ඕන. ජීවත් වෙලා නැහැ අපි නිකන් මේ භාගෙට කාලෙට. එක වෙලාවේ වැඩ 10ක් 15ක් කරන්න බලමි. එහෙම නෙමෙයි ජීවත් වෙන්නේ. විතර සම්පූර්ණේම සමස්ත අවධානේම 100ට 100ක්ම ඒ කරන ක්‍රියාවත් එක්ක Taman එකතු වුණොත් අන්නේ මේ මොහොතේ තමයි ජීවත් වීම පටන් ගන්න. අපි තාම ජීවත් වෙන්න පටන් ගන්නේ නැහැ. අර උදේ කීවා වගේ ලොකුම අවාසනාව කල්යාණ මිත්‍රවරුනි ජීවත් වෙන්න පටන් නොගත්ත ජීවත් වෙන්න පටන් නොගත්ත බොහෝ දෙනෙක් මේ යනවා. ජීවත් වෙන්න කලින්ම මැරලා තම ජීවත් වෙන්න පටන් ගන්නවත් නැහැ. මිලියන ගාණක් බිලියන ගාණක්. ඉතින් ජීවත් වෙන බව කෙනෙකුට පළවෙනි වතාවට දැනෙන්න පටන් ගන්නවා. ජීවත් වීම කියන්නේ මොකක්ද? තමන්ගේ තමන් කරන ක්‍රියාවක් එක්ක තමන්ගේ අත්දැකීමක් එක්ක සජීවී වෙනකොට ඒ අත්දැකීමට ඒ ක්‍රියාවට සාවධාන වෙනකොට මුළු හිතින්ම මුළු ආධ්‍යාත්මයෙන්ම හැම සිතිවිල්ලකින්ම ඒකාග්‍ර වෙනකොට පළවෙනි වතාවට රහ කියන්නේ මොකද්ද කියන එක දැනේ. අපි රහයි 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 කිව්වට නැත්තම් රහ නැහැ කිව්වට තිත්තයි ඇඹුල් කිව්වට පැණි රහයි කිව්වට ඒ දැනගෙන දැකලා නෙමෙයි. මේන් සංකල්පයක්. මොකද්ද මේ පැණි රහ කියන්නේ? හොයාගන්න වටිනවා. මේ රහයි කියන්නේ මොකක්ද? ඒ පොතකින් දැනගන්න බෑ. තව කෙනෙක්ගෙන් ඇහුවට අවබෝධයක් ලැබෙන්නේ නැහැ, උත්තරයක් ලැබෙයි. අන්න රහ ජීවිතයේ තුලින් ජීවිතයේ තුලින් ජීවත් වීම තුලින් අවබෝධ කරගන්න. රහ කියන්නේ මොකක්ද? බඩගින්න කියන්නේ මොකක්ද? බඩගින්නත් එක්ක අපි ලොකු ප්‍රශ්න හදාගන්න. හැබැයි බඩගින්න අත්දකින්න නැතුව මොකක්ද මේ බඩගින්න කියන්නේ? මේ කොහාටද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? එයත් එක්ක ජීවත් වෙන්න, පිපාසයත් එක්ක ජීවත් වෙන්න. ඒත් පිපාසයත් එක්ක ජීවත් වුණු කෙනෙකුට පිපාසය අවබෝධ වෙනවා. පිපාසය අවබෝධ වූ කෙනෙකුට තමයි වතුර ටිකක් බොනකොට පිපාසයේ සංසිඳීම කියන කාර්යය. එයත් අවබෝධ වෙන්නේ පිපාසයේ සංසිඳීම. කොහොමද සංසිඳෙන්නේ? වතුර ටිකක් බොනකොට ඒක වීදුරුවේ තියෙනකොට තිබහ නැති වෙනවද? තොල් දෙකේ වතුර ගෑවෙනකොට තිබහ නැති වෙනවද? දිවේ ගෑවෙනකොට නැත්තම් උගුරේ ගිලිනකොට කොයි වෙලාවේද කොහොමද ඒක වෙන්නේ? බලන්න කොපමණ දේ අපිට ඉගෙන ගන්න තියෙනවද අත්දකින්න තියෙනවද? ඉතින් මේ කිසිම අත්දැකීමක් නැතුව මේව කරනව නම් කිසිම අත්දැකීමකින් තොරව ජීවිතේ ගෙවිලා යනවා. ඉතින් ජීවත් නොවි මිය යන කෝටි ප්‍රකෝටි ගණනක් අතර ජීවත් නොවි මිය යන ඔබ අප හැම දෙනාම ඉතාම වාසනාවන්ත. ඒ වාසනාව මෙතකයි කියන්ට බෑ. මෙතකයි කියන්ට බෑ. දැන් සමහර විට ඔය දරු උපතකදී අපි කියනවා මේ මල දරු උපතක් කියලා. ඉතින් අපි හිතන එක හරි අවාසනාවක් කියලා. ඒ අතින් එතකොට පණ තියෙන දරුවෙක් බිහිවීම ලොකු වාසනාවක්. මල දරු උපතක් ඒක අවාසනාවක්. එහෙන් බැලුවාම මේ මරුණා වගේ ජීවත් වීම ලොකු අවාසනාවක්. ජීවත් නොවි ජීවත් වීම, ජීවත් වෙන්න නොලැබී මිය යන්ට වීම ලොකු අවාසනාවක්. එතටයි එතනින් සම්පූර්ණයෙන්ම කරණමක් ගහන්න පුළුවන් භාවනාවෙන්. හොඳයි, තවත් අත්දැකීම් තියෙනවද? ප්‍රශ්න තියෙනවද?
මේ භාවනා කරන වෙනකොට ගලාගෙන යන සිතුවිලි වල දෙකට ගැලවෙත් වැඩිපුරම යන්නේ අන්තසන් කියන දේවල්. ප්‍රසන් ඒවා එන්නේ මායාවෙන්. ප්‍රසන් ඒවා හරිය අඩුවෙන් යන්නේ. අර ජීවිතේ කර හිත රිදිලා දිනා ඒවා තමයි වැඩිපුරේ. ඒක සමතම එකයි නේද නැත්නම්?
ආ ඉතින් එහෙම මේ දැන් සිතිවිලි දැන් ඔබතුමා ඒ කොට ගහපු විදියට කොටවල් දෙකක් මේ ප්ලසන්ට් අන්ප්ලසන්ට් මිහිරි අමිහිරි නැත්තම් සතුටුදායක අසතුටුදායක කියලා සිතිවිලි එන සිතිවිලි අපිට කොට ගහලා බලන්න පුළුවන්. එතකොට ඔබතුමාගේ අත්දැකීම තමයි කීවේ මේ ඒ අමිහිරි අසතුටුදායක සිතිවිලි වැඩි. අපි මේ තව විදිහකට අපිට සිතිවිලි ওই වර්ග කරන්න පුළුවන්. තවත් විදිහකට බඩවල් දෙකක් තමයි අපි ඕන එකමින් හිතන සිතිවිලි ඉබේට එන සිතිවිලි කියන. දැන් ওই දෙකෙන් වැඩි මොකද්ද? ඉබේට එන සිතිවිලි තමයි වැඩි. ඕන එකමින් හිතන ඒවා නෙමෙයි. ඒත් ඕන එකමින් මොකක් හරි හිතන්න ගියත් ඊට පස්සේ අපිට ඕන නැති ඒවා තමයි හිතෙන්නේ. දැන් ඕනේ කමින් හිතන්න කැමති අපි ප්ලසන්ට් ඒවා. දුක්සහගත ඒවා නෙමෙයිනේ අපි ඕනේ කමින් හිතන්න බලන්නේ සතුටුදායක දේවල්. එතකොට දැන් මොකද්ද අපි දැක්කේ? මේ ඕනේ කමින් එන සිතිවිලි අඩුයි. වැඩිපුර එන්නේ ඕන නැති ඒවා, අපිට ඉබේට එන දේවල්. එතකොට ඉබේට එන සිතිවිලි ගත්තාම ඒවා වැඩිපුර තියෙන්නේ මේ අසතුටුදායක දේවල්. අතීතයේ පැත්තෙන් ගත්තාම ඒ අනාගතයේ පැත්තෙන් ගන්නකොට දැන් අපි කැමති ලස්සන බලාපොරොත්තු හදාගන්න. ඔය හැම බලාපොරොත්තුවම හරි ලස්සනයි. දුකන් නෙමෙයිනේ බලාපොරොත්තු වෙන්නේ. අපි හදාගන්න සැලසුම් මොනම දෙයකට හරි ඒ සැලසුම් ගමනක් බිමනක් වේවා, යමක් මිලේට ගන්නට වේවා, ඕනෑම දෙයක් පිළිබඳ සැලසුම් බලන්නේ ඒක හරි ලස්සනයි. බොහොම මේ සොඳුරු. එතන ඒ සැලසුම හදාගෙන යන්නකෝ. ඉතින් යනකොට මොකද වෙන්නේ? ඒ ඊට අඳුරු දේවල් ඒකට එනවා. අර සොඳුරු බලාපොරොත්තු ඇතුළට අඳුරු සිතිවිලි එනවා. මෙහෙම වෙයිද? අරය තරහ වෙයිද? දැන් එහෙම ඒවා අපි එහෙම හිතන්න නෙමෙයි මේ පටන් ගත්තේ. එහෙම එකක් තුන් හිතකවත් තිබුණේ නැහැ. ඒ ඉතාම ලස්සන 100ට 100ක් සතුටුදායක දෙයක් ගැන වුණත් අපි දිගට හිතනකොට මේ තාම වෙලා නැහැ. දැන් වෙච්ච දේවල් නම් අපි ගත්තොත් ඒ වගේ දුක් තියෙනවනේ. මේ කිසි කෙනෙකුට බෑ 100ට 100ක්ම සතුටුදායක සිහිනයක් හදාගන්න. ඒ තමයි ඇත්ත. 100ට 100ක්ම සැප විඳ අතීතයක් අපිට නැහැ. ඒ නිසා අතීතයේ මතක් වෙනකොට ඒකේ දුක් මතක් වෙන එක අපි හිතමු ඒක සාධාරණයි කියලා. දනාගතිය තාම වෙලා නැහැනේ. ඉතින් අපිට පුළුවන් නේ අපිට ඕන විදිහේ ලස්සන අනාගතයක් හදාගන්න බැරි වුණාට ලස්සන අනාගතයක් පිළිබඳ සිහිනයක් හදාගන්න පුළුවන් වෙන්නේ පෑමත් ඒකවත් බෑ කරගන්න අපිට. එහෙම හිතන්න ගියත් වෙන කවුරුවත් නෙමෙයි බාධා කරන්නේ අපේම සිතිවිලි, බය ඇවිල්ලා, සැක ඇවිල්ලා. අවිශ්වාසය කියන්නේ තමන් පිළිබඳව ආත්ම විශ්වාසය නැතිලා යන මට පුළුවන් වෙයිද? දැන් මේ තමයි ඇත්ත. මොකද ඇත්ත? මේ හිත දුක් විඳින්නට බැහැ වුණු හිතක්. ඒ බැහැ වීම දවසක දෙකක බැහැ වීමක් නෙවෙයි. සතියක දෙක, මාසික දෙක, අවුරුද්දක දෙක නෙමෙයි. ඊට වඩා බොහෝම දීර්ඝ කාලීන වූ දුකට බැහැ වුණු සිතක්. ඒ සිත වැඩිපුර විඳලා තියෙන්නේ දුක්. එයා වැඩිපුර දන්නේත් ඒගෙනමයි. හැබැයි හෙව්වේ සැප. හෙව්වෙම සැප. හැබැයි වැඩිපුර විඳලා තියෙන්නේ දුක්. ඒව හොල්මන් කරනවා. ඒ බොරු වෙන්න පුළුවන්. නමුත් ඒව හොල්මන් කරනවා ඇවි. එතකොට ඇත්ත අපිට. අපිටම අමතකෙනවා මේක මම මේ සැලසුමක් විතරයි කියලා. වෙයිද? බයක් වෙනකොට එහෙම හිතලා තරහ වෙයිද කවුරු හරි? බණීද? එහෙන් බැනලා නැහනේ තාම. අපි නෙමෙයි හිතන්නේ එහෙම කරයිද කියලා. හැබැයි ඒ සිතිවිල්ල ආපු ගමන් අපි ලොකු දුකක් විඳිනවා. ඒක බොරුවක්. දුක නෙමේ බොරුව. දුක ඇත්තක්. හැබැයි ඒ බනිනවා කියන එක බොරුවක්. තාම බැනලා නැහැ කවුරුවත්. එයා හිත එහෙම ඉතිලත් නැතුව ඇති බනින්න. මේ අපි හිතන්. නමුත් ඒ බොරු සිතිවිල්ලට, ඒ මිත්‍යා සිතිවිල්ලට අපි කොච්චර දුක් විඳිනවද? ඒ නිසා තමයි ධහම කියන්නේ මේ දුක නැති කරන්න පුළුවන් කියලා. දොහොම නැත්තම් මේ බොරුවකට නෙමෙයි නම් අපි දුක් විඳින්නේ. අපිට දුක නැති කරන්න බෑ. ඇත්තකට නම් දුක් විඳින්නේ. සත්‍යයකට නම් අපි දුක් විඳින්නේ. දුක නැති කරන්න බෑ. පුළුවන් දුක නැති කරන්න. මොකද අපි දුක් විඳින්නේ බොරුවකට. ඇත්තකට නෙමෙයි. බොරුවකට, මිත්‍යාවකටයි අපි මේ අඬන්නේ. එතකොට මේ මිත්‍යාවක් බව අවබෝධ කරගත්තාම අන්න අඬන්න දෙයක් නෑ ඊට පස්සේ. ඒක නවතිනවා. ඇඬීම නවතිනවා. මේක මිත්‍යාවක් කියන එක අවබෝධ වුණා. එසා හඳුනා ගන්න මේ දුක් විඳින්නට බැහැ වුණු චින්තනය. ඒ හඳුනා ගන්න. ඒ මතුවෙන අප්‍රසන්න සිතිවිලි කියන ඒවා එන්නේ එතනින්. ඒ ආකර්ෂණයක් තියෙනවා. එනිසා දුක ඔය සාහිත්‍ය විස්තර කරන්නේ රසයක් විදිහට. දැන් සතුට වෙන්නේ කලාව පාවිච්චි කරන්නේ. ගීත අහන්නේ, නාට්‍ය බලන්නේ, චිත්‍රපටි බලන්නේ, කවි කියවන්නේ, කතන්දර කියවන්නේ සතුට වෙන්නේ. හැබැයි සතුට කියන එක බැලුවාම මේ අර දුක් හිතෙන දේවල් වලට තමයි වැඩිපුරම කෙනෙක් සතුට වෙන්නේ. ඒ සතුට hina වෙන සතුටක් නෙමෙයි. නමුත් බලන්න ලෝකේ වැඩිපුරම ජනප්‍රියම ගීත අරගෙන බලන්න, ඒව මේ සුඛාන්ත ගීත නෙමෙයි, ශෝකාන්ත. වැඩිපුරම ජනප්‍රිය වෙන කවි බැලුවත්, චිත්‍රපටි බැලුවත්, නාට්‍ය බැලුවත් ඒව තමයි ලෝකෙම ශෝකාන්ත. විරහ ගීත මේවා තමයි බොහොම ජනප්‍රිය වෙන්නේ. මොකද ඒකේ රසය, ඒ රසයට අපි ඇබ්බැහි වෙලා. ඒක නෙමේ සැබෑ රසය. ඒකේ රසයක් තියෙන්න බෑනේ. දුකේ මොකද්ද තියෙන රසය? නමුත් දැන් වෙලා තියෙන්නේ බලන්න අපි කොපමණ මේ ඔළුවෙන් හිටගෙන දින්නේ. එතන රසයක් තියෙනවා කියලා හිතලා ඒ රසයට ඇබ්බැහි වෙලා. එතකොට සැබෑ රසයට අපිට එන්න බෑ දැන්. එන්න දෙන්නේ ආරය. එපමණටම ආකර්ෂණය වෙලා. දකින්න. සිහිය ඇති කරගන්න. අත්හරින්න. ඒ සිතිවිලි ආවට කමක් නැහැ. සිතිවිලි එන එක නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් වුණත් ඕනෙත් නැහැ නවත්තන්න. ඒ සිතිවිල්ල ප්‍රශ්නෙකුත් නැහැ. දකින්න. දැකලා ඒ සිතිවිල්ල සිතිවිල්ලක් පමණයි. මේ මොහොත මේ මොහොත අප්‍රසන්න නැහැ. හොඳට බලන්න මේ අප්‍රසන්න සිතිවිල්ලක් ආවට හිතට අප්‍රසන්න වූ අතීත සිදුවීමක් මතක් වුණාට මේ මොහොත අප්‍රසන්න නැහැ. මේ මොහොත කිසිම අප්‍රසන්න දෙයක් වෙන්නේ නැහැ. සිතිවිල්ලකට ඉඩ දෙන්න එපා වර්තමානයේ අඳුරු කරන්න. අපි ඉඩ දුන්නොත් විතරයි සිතිවිල්ලක් ඇවිත් වර්තමානයේ අඳුරු කරන්නේ. අපි ඉඩ දුන්නොත් විතරයි. එහෙම නැතු සිතිවිලි වලට ඒ බලේ නැහැ. අපි රැවටෙනවා. හැමදේම අපි අතීතයට රැවටුණා. අතීතයේ රැවටුණා විතරක් නෙමෙයි අතීතයටත් අපි රැවටෙනවා. වර්තමානයේ ඉන්න. මෙතන ඉන්න. ඒතර මෙතන මොකද්ද තියෙන ප්‍රශ්නේ? මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ඊයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මතක් වෙන්නේ ඊයේ ප්‍රශ්නයක් කියන්නේ. ඒක ඊයේනේ. ඒ ප්‍රශ්නේ දැන් නැහැ. සිතිවිලි වලට බලයක් දෙන්න එපා. බලයක් නැති සිතිවිලි වලට බලයක් දෙන්න එපා. ඒ දෙන බලය අපිම දෙන බලය අපිවම විනාශ කරනවා. වර්තමානයේ තියෙන ප්‍රසන්න බව අත්දකින්න. මේ මොහොත කොපමණ ප්‍රසන්නද? කොපමණ ආලෝකමත්? මොන දේ ඇහුණත්, මොන දේ දැනුණත්, මොන දේ මතක් වුණත් කොපමණ සැහැල්ලුද? ඔය සිතිවිල්ලක් කියන්නේ ඇත්තටම බැලුවොත් කිසිම බරක් නැති දෙයක්. ඒ තමයි ඇත්තම ඇත්ත. සිතිවිල්ලකට නෑ කිසිම බරක්. කිලෝග්‍රෑම් වලිනුත් නෑ, ග්‍රෑම් වලිනුත් නෑ, මිලිග්‍රෑම්ස් නෑ, නැනෝ ඒ කිසිම බරක් තියෙන්න බෑ. බරක් නෑ ඇත්තටම සිතිවිල්ලට. ත්‍රි නැති බරක් අපි සිතිවිලි වලට පටවන. ත්‍රි පැටවුවාම ඒ බරින් අපිමයි පීඩා විඳින්නේ. සිතිවිල්ල සිතිවිල්ලක් විදිහට දකින්න. මේ සිතිවිල්ලක් ආවේ. දුකක් ආවේ නැහැ සිතිවිල්ලක් ආවේ. ඒත් අතීතේ වින්ද දුකක් ගැන සිතිවිල්ලක් ආව වෙන්න පුළුවන්. හැබැයි අතීත දුක නෙමේ මෙයා සිතිවිල්ලක් ආවේ. අතීත තරහක් පිළිබඳ සිතිවිල්ලක් ආවේ. අතීත තරහ නෙමේ මේ සිතිවිල්ල. එහෙම අවබෝධ කරගත්තේ නැත්නම් ආයෙත් තරහ එනවා. ආයෙත් කඳුළු වෙනවා. අපි හිතනවා මේ අතීතයේ අපි වහඬවනවා. අතීතයේ අපව කුපිත කරවනවා. අතීතයට එහෙම බලයක් නැහැ කල්යාණ මිත්‍රයන්. අතීතයට එහෙම කිසිම බලයක් නැහැ කෙනෙක්ව අඬවන්නවත් කුපිත කරන්නවත්. අපි අඬන්නේ. අපි වර්තමානයේ ඉන්නේ නැති හින්දා. අපි අඬනවා. එනිසා සිතිවිල්ලක් අහම් බලන්න මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? ඇත්තට මේ සිතිවිල්ල ඇතුලේ තියෙනවද දුක, සැපක්? එහෙම ඉතින් බැලුවොත් තේරෙනවා නෑ එහෙම එකක් නෑ. මේවා හිස්. හිස් හිස්ම හිස්. දැන් කොලේක සතුට කියලා ලිව්වා කියන්නේ අසතුට කියලා තව කොලේක ලියනවා. හැබැයි අසතුට කියලා ලියපු කොලේ අසතුටකුත් නැහැ. සතුට කියලා ලියපු කොලේ සතුටකුත් නැහැ. ඒක නිකන් වචනයක් විතර. සිතවිල්ලුත් ඒ වගේ. අපි ඒවට බලේ ආරෝපණය කරලා සතුට වෙන්නේ දුක් වෙන්නේ. එතර අපි සිතවිලි වලින් සතුට වෙන්නයි දුක් වෙන්නයි ගියාම වැඩිපුර වෙන්නේ දුක් වෙන්න. සිතවිලි අවබෝධ කරගත්තාම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. සැනසෙල්ලේ ඉන්න පුළුවන්. දුකකුත් නැති. උද්දාමයටපත් වෙන එහෙම මහා උඩපයින්ද වෙන සැපකුත් නැති. කොහොම සැනසෙල්ලේ ඉන්න පුළුවන්. ත්‍රිහෙම ඉන්න කෙනෙක්ව අඬවන්න බෑ අතීතේට. එහෙම ඉන්න කෙනෙක්ව කෝප කරවන්න බෑ අතීතේට. ඒ තමයි දැන් අපි මේ වගේ තැනක මෙහෙම මේ බිත්ති හතරක් වහලයක් තියෙන තැන එකක් ඇතුලේ භාවනා කරනකොට කිසියම් ආරක්ෂාවක් තියෙනවා කියලා අපි හිතනවා. ඒ නිසා බය නැතුව මේ අපිට ඕනේ දෙයට හිත යොමු කරන් ඉන්නවා. හැබැයි ඒක ඇත්තට මෙහෙම ආරක්ෂාවක් නැහැ. දෙහි ඒ පුහුණුව වැදගත්. ඒකම වෙලිමහණි භාවනාවේ තියෙන ওই විශේෂත්වය එක තමයි අපි විවෘත වෙනවා. මොනවා වෙයිද දන්නේ? මොන සද්ද ඇහෙයිද දන්නේ? මොන දේ පෙනෙයිද දන්නේ ඇස්සරන්නම් ඉන්නේ. මොනවා දැනෙයිද දන්නේ? එතකොට ඒ විවෘත වීම වටිනවා. මේ මොහොතින් මොහොත සිදුවන දෙයට අපිට සැලසුම් කරන්න බෑ. හදන්න බෑ. අපි දන්නේ නැහැ. ඒතර මේ නොදන්නා භාවයට විවෘත වීම. පවිදිට කියන අනාරක්ෂිත බවට විවෘත වීම. මොනවා වෙයිද දන්නේ නැහැ නිසා අපි අවධානයෙන් ඉන්න. ඒතර බයක් එනවා. ඒ බය අඳුනා ගන්නට බය ආවා. ඔය බය බිය හඳුනා නොගෙන නිර්භීත වෙන්න බෑ අපිට. බිය හඳුනා ගන්න බිය දකින්නට ඕනේ බය කියන එක. බය නොදැක බය නැති කෙනෙක් වෙන්න බෑ. සබ බයක් එනකොට බයක් එන බව දැනගන්න. තව මෙහෙම බයක් ආවා. දැන් මේ බය මොකද මට කියන්නේ? කියයි මේ සතු කන්න පුළුවන්. රිදෙනවා. ඉන් තවත් එයාට තවත් ඒවා කියන්න පුළුවන් ලෙඩ වෙයි. ඒ සියල්ලටම විවෘත වෙන්න. එතද එලිමහනේ භාවනාවයි මේ ශාලාව ඇතුළේ කරන භාවනාවේ අතර වෙනස ඒකයි. මෙතනදී අපි එක අරමුණක් අරගෙන ඒ අරමුණේ තමයි ඉඳ හදන්නේ. එක්ක හුස්ම, එක්ක කායික සංවේදනා, එක්ක ඇවිදීම. මේක භාවනා කරන්න පුළුවන් එකම ක්‍රමේ නෙමෙයි, එක ක්‍රමයක්. ඒ ක්‍රමේ තමයි වඩාත්ම ජනප්‍රිය. හැබැයි ඒ විතරක් මදි. දෙලිමානි භාවනාවේදී ඒ අච්චුව ඒ විදිහටම මේ ගෙනියන්න එපා එළියට. මේක මෙහි තියලා යන්න. ඒක වෙනම අච්චුවක් එලිමාන භාවනාව. එතන අපි විවෘත වීමක් වෙන්නේ. එක තැනක හිත තියන් ඉන්න නෙමෙයි. ඒ වෙලාවේ වෙන්නේ මොකන්ත? ඒ වෙන දේත් එක්ක කොහොමද සිහියෙන් ඉන්නේ? ඒ දේ කොහොමද අතාරින්නේ? ඊළඟට වෙන දේට විවෘත වෙන්නේ කොහොමද? ඒතර මේ ක්‍රම දෙකක භාවනාව. එතින්දී හොඳ අවධානයක් ඇති වෙනවා. ඒකාග්‍රතාවයකට වැඩි එන්නේ හොඳ අවධානයක්. සුපරික්ෂාකාරී බව. වෙයි සමහර භාවනා කර්මස්ථානාචාර්යයන් වහන්සේලා ඒ තායිලන්තේම සමහර විට මේ ඒ කමටහන් දීලා තවජාන් චාහාම්ඳුර එහෙම ඒ කමටහන් දීලා උන්වහන්සේගෙන් ඒ කමටහන් ගත්ත සමහර අය යවනවා මේ බොහොම කැලේ ඇතුළට ගල් ගුහාවලට. ඒවා ඇතුලේ මේ කොටි හිටන් ඉන්න සර්පයෝ ඉන්නවා, නයි රාජනාගේ. මුලදී ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ, බයෙන් පුදුම් බයකින් දැන් හිතුවේ නැහැ වෙයි කියලා. දැනගෙන නෙමෙයි ගියේ මේ කොටි ඉන්නවා නයි ඉන්නවා කියලා. ඉතින් අර කියපු භාවනාව නෙමෙයි කරන්න වෙන්නේ, ඒක කොහොමත් කරගන්න බෑ. හොඳ අවධානයෙන් ඉන්න වෙනවා, ඉතින් පොඩ්ඩක්වත් නිදාගන්න බෑ. බයයිනේ, දැන් නිින්ද ගියොත් ඇවිල්ලා කයිද කියලා. ඉතින් ඒ බයත් එක්කම සිටීම නිසා හොඳ සිහියක් ඇති වෙනවා. හොඳ අවධානයක් ඇති වෙනවා. ආපහු යන්නත් බෑ. ඒ කොටිය කණේක හොඳයි, ආපහු ඒ ගුරුවරයා ළඟට ගිහිල්ලා බැනුම් අහගන්නවට වැඩි. තෙන්සා එතනම ඉන්නවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක බොහොම අන්තවාදී අන්තගාමී වැඩක් කියලා. ඉතින් අපි ඒ අන්තෙට නොගිය. එහෙම මේ මදුරුවෙක් කනකොට ටිකක් ඒකට විවෘතලා මොකද්ද මේ රිදෙනවා කියලා කියන්නේ. ඒ වේදනාව කොපමණ වෙලා තියෙනවද? ඒක ඇත්තටම ප්‍රශ්නයක්ද? ප්‍රශ්න කියන්නේ ඒ වටද? කොපමණ දුරට දරාගෙන ඉන්න පුළුවන්ද? ඉවසගෙන ඉන්න පුළුවන්ද? මදුරුවත් එක්ක තරහ එනවද? තරහ නොගෙන ඉන්න බැරිද? ඉතින් මේ වගේ අපිට පරේක්ෂණයක් කරන්න පුළුවන් භාවනාව. භාවනාව කියන්නේ ඇත්තටම පරේක්ෂණය. තමන්ම කරන ගවේෂණය. තමන් පිළිබඳව. ඒතරේ මේ ගවේෂණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිව අපි ඉන්න තැනින් ඉහළට අපිව ගන්න පුළුවන්. ඒකාග්‍රතාවය තිබුණත් එකයි නැතත් එකයි ඒක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න එපා. කල්‍යාණ මිත්‍රවරුනි, ඔබ මේ කරන කැපකිරීම සහ ගන්න උත්සාහය අප්‍රමාණ වටිනා. ඒ වටිනාකම මෙතෙකයි පමණ කර නොහැකි. සමහර විට ඔබට අද ඒ වටිනාකම නොදැනෙනවා විය හැකි. මහා කරදරයක් විදිහට සමහර විට තේරෙන්න පුළුවන් මේ භාවනාව නිශ්ශබ්දව සිටීම, හෙළවෙන්නේ නැතුව සිටීම, හිමිහිට වැඩ කිරීම මේ සියල්ල. නමුත් මේ ආයෝජනයක් සුවිශාල ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක්. ඒ නිසයි ධර්ම කියන්නේ භාවනාව තමයි පින්කම් අතර මහත්ඵල මහානිසංසම පින්කම්. කුසලයේ සතුටු වෙන්න, තමන් ගැනම සතුටු වෙන්න, තමන් ගත්ත තීරණය අගය කරන්න, ඒ තීරණේ ක්‍රියාත්මක කරන්නට තරම් ධෛර්යයක් තිබීම අගය කරන්න, තමන්ටම ප්‍රශංසා කරන්න. ඒ සතුට, ඒ අගය කිරීම, ඒ ප්‍රශංසාව තව පියවරක් ඉදිරියට තියන්න හේතු වෙනවා. ඒ සතුට සිටින් අපි මොහොතක් නිහඬ වෙමු. සම්පූර්ණයෙන්ම නිහඬ වෙමු. දවස පුරා උත්සාහයෙන් සහ වීරියෙන් ගොඩනගාගත් මේ සිහිය සංසුන්තාවය සහ නිශ්ශබ්දතාවය නින්දටපත් වෙනතුරු පවත්වාගෙන යන්න බලමු. සිහියෙන් සැහැල්ලුවෙන් නිශ්ශබ්දව ලබන නින්ද විවේකී නින්දක්. ඒ විවේකී නින්දේ සුවදායි බව අපිට අවදි වෙනකොට අත්දකින්නට පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි, සුවසේ නිදාගෙන සුවසේ අවදි වෙන්න. හැම දිනාටම තිරුවන් සරණයි.